ಪಂಚಾಯುಧ ಜಾತಕೆಯ
ಹೌದು ಎಕ್ ಕಲೆಕ ದಂಬರನ್ ಪೆಹಯಟ ಬಂದು ಶರೀರ ಪೆಹಯಕ್ ಎತ್ತಿ ಬುದುರಚನನ್ ವಹನ್ಸೆ ದೇವರಂ ವಿಹಿರ ವೆಡವಸನ ಸೇಕ್ ಉತ್ಸಾಹ ಹೆರದೆಮು ಎಕ್ ಭಿಕ್ಷು ಕೆನಕುನ್ ಅರುಪಯ ಮೇ ಜಾತಕಯ ವದಾಲ ಸೇಕ
යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්‍යය කරන කාලයේ අප මහා බෝසතාණු ඒ රජුගේ අගමෙහෙසිය කුස පිළිසිඳ ගත්තා. ඒ බෝසතාණන් ඉපදී නම් තබන දිනයේ පිය රජතුමා බමුණන් 108 දෙනෙකුන් ගෙන්වා ඔවුනට වස්තුව දී සතුටු කොට එකුමරුන්ගේ ශරීර ලකුණු විමසුවා. ඒ ශරීර ලකුණු දෙස බලා බමුණෝ මෙසේ කිව්වා. මේ කුමරු මහා පින් ඇත්තෙක්. නුඹ වහන්සේගේ රාජ්‍යයට පත්ව දස රාජ ධර්මයෙන් රජ කරනවා. පංචායුධ ශිල්පයෙහි දක්ෂව දඹදිව වැසියන් අතර අගතැන්පත් වෙනවා.
බමුණාගේ බස් අසා දෙමව්පියෝ කුමරුට පංචායුධ කුමාරයා යයි නම් තැබුවා. දිනක් පියරජතුමා වැඩිවියටපත් කුමරුවන් කැඳෙව්වා. පුත්‍රය, ශිල්ප ශාස්ත්‍රයක් ඉගෙන නොගෙන රාජ්‍යය කළ නොහැකි. එබැවින් ශිල්ප ඉගෙන ගන්න.
පියාණෙනි, කවුරුන් මෙත ගොස් උගනිම්ද?
ගන්ධාර දේශයේ තක්සලා නුවර දිසාපාමොක් ආචාර්යින් වෙත ගොස් ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගන්න.
රජතුමා එසේ උපදෙස් දුන්නා. එක් බිති පංචායුධ කුමාරයා එහි ගොස් ශිල්ප ශාස්ත්‍ර ඉගෙන නිමවා ආචාර්යින් දුන් පංචායුධද රැගෙන ආචාර්යින් වැඳ තක්සලා නුවරින් ආපසු ඒමට පිටත් වුණා. පංචායුධ දරමින්ම බරණැස් නුවර බලා ගමන් කරන කුමාරයා අතරමගදී සිලේස ලෝම නම් එක් යක්ෂයකු වසන වනයක් වෙත පැමිණියා. කුමාරයා වනයට ලං වූ විට ඔහු දුටු මිනිස්සු මෙහෙම කිව්වා.
පින්වත, තෙපි මේ වනාන්තරයට නොවදුව මේ වනයෙහි වසන සිලේසලෝම නම් යක්ෂයෙක් දුටු දුටුවන් අල්ලා මරාගෙන කනවා.
එසේ කියමින් කුමාරයන්ගේ ගමන වලක්වන්නට උත්සාහ කළා. එහෙත් තමාගේ සමත්කම් දන්නා බෝසත් කුමාරයෝ කේශර සිංහරාජය කුසේ වනයට පිවිසුණා. කුමාරයා වනමැදට පැමිණි විට ඒ යක්ෂයා තල් ගසක් පමණ සිරුරක්ද, කුළු ගෙඩියක් තරම් වූ හිසක්ද, පාත්‍ර ප්‍රමාණයේ ඇස්ද, කැනහිල් මල් කැකුළු හා සමාන දළද මවාගෙන කබර සහිත මුඛය හා බඩ ඇතිව නිල් වූ අත්පා ඇතිව කුමරුන් අභියස පෙනී සිටියා.
කොහි ඇයිද ඔහෙ සිටුව? මේ මගේ කෑම.
එම්බල යක්ෂය, මම මගේ සමත්කම් සලකා මෙතනට පැමිණියා. තෝ වහාම මා සමීපේට වර. විෂ පොවන ලද ඊයක් විදතා මෙතැනම හෙළමි.
කුමාරයෝ එසේ පවසා ඔහු තැතිගන්වා උග්‍ර වූ විෂ පොවන ලද ඊයක් විද්දා. ඒ ඊය ගොස් යක්ෂයාගේ රෝමයෙහි ඇලී ගියා. ඉක්බිති කුමාරයා ඊදඬු 50ක්ම පිළිවෙලින් විද්දා.
ඒ ඊදඬු සියල්ල යක්ෂයාගේ රෝමයෙහි ඇලී ගියා. යක්ෂයා තමාගේ ඇඟ කිලිපෙළු ඒ සියලුම ඊදඬු තමාගේ පාමුල වගුරවා පංචායුධ කුමාරයා ළඟට ගියා. කුමාරයා නැවතත් යක්ෂයා තැතිගන්වා කොපුවෙන් කඩුව ඇද කෙටුවා. අඟල් 32ක් දිග ඇති ඒ කඩුවද යක්ෂයාගේ රෝමයෙහි ඇලී ගියා. ඊට පසු කුමාරයෝ මුගුරින් ගැසුවා. ඒ මුගුරත් රෝමයේ ඇලී ගියා. මුගුරද ඇලී ගිය බව දුටු බෝසත් කුමාරයා යක්ෂයා ඇමතුවා.
එම්බා යක්ෂය, මා පංචායුධ කුමාරයා බව තෝ පෙර අසා නැත්තෙහිද? තා අධිපතිකම් දරන මේ වනයට මා පැමිණියේ දුනු ආදී ආයුධයක් සලකාගෙන නෙවෙයි. මාගේ සමත්කමම සලකාගෙනයි මා පැමිණියේ. එම නිසා තා තලා පෙලා සුණු විසුණු කරනවා.
අධිෂ්ඨානයෙන් යුතුව කුමාරයෝ ගර්ජනා කොට දකුණතින් යක්ෂයාට පහර දුන්නා. එවිට දකුණත යක්ෂයාගේ රෝමයේ ඇලී ගියා. අනතුරුව වමතින් පහර දුන්නා. වමතද රෝමයේ ඇලී ගියා. මම තා සුණු විසුණු කරමි කියා හිසින්ද පහර දුන්නා. හිසත් රෝමයේ ඇලී ගියා. දැන් බෝසත් කුමාරයා යක්ෂයාගේ සිරුරෙහි පස් තැනකට බැඳී එල්ලී සිටිමින් නිර්භීතව කතා කළා. එකල යක්ෂයා මෙහෙම හිතුවා. මොහු නම් පුරුෂ සිංහයෙක්, පුරුෂ ශ්‍රේෂ්ඨයෙක්, හුදු පුරුෂයෙක්ම නොවෙයි. මා වැනි යක්ෂයකු විසින් අල්ලා ගත්තද කිසි තැති ගැනීමක් නම් නැහැ. මේ මගෙහි මිනිසුන් මරණ මම මෙබඳු පුරුෂයෙකු මීට පෙර නොදැක්කෙමි. එම්බල පුරුෂය, තෝ මට ගොදුරුව සිටත් මෙසේ නිර්භීතව කතා කරන්නට හේතු මොනවාද? යක්ෂයා කුමාරයාගෙන් විමසා සිටියා.
එක් ආත්ම භාවයකදී සිදුවන්නේ එක් මරණයක් පමණයි. එයයි නියමය. මගේ කුසෙහි වජ්‍රායුධයක් තිබෙනවා. තා මා කෑයෙහි නම් එය පපුවෙන් ඇනී පිටෙන් මතු වෙනවා. තාගේ බඩවැල් කෑලි කෑලිවලට කැපි තා මැරෙනවා. එවිට අපි දෙදෙනාම නැසෙනවා. මේ නිසා මම බිය නොවෙමි.
පංචායුධ කුමාරයා නිර්භීතව කිව්වා. මෙහිදී බෝධිසත්වයන් තම අභ්‍යන්තරයේ වජ්‍රායුධයක් ඇත්තේ යයි කීවේ තමන්ගේ නුවණ නමැති ආයුධය සලකාගෙනයි. මේ වදන ඇසූ යක්ෂයා මෙසේ කල්පනා කරන්නට පටන් ගත්තා. මේ තරුණයා කියන්නේ නම් ඇත්තක්මයි. මේ පුරුෂ සිංහයාගේ ශරීරයේ මුං ඇටයක් විතරවත් මස් කැබැල්ලක් කෑවොත් මට එය දිරවා ගත නොහැකි වේවි. ඒ නිසා මම මොහුන් නිදහස් කර හරිමි. අඩතුරුව මරණ බහින් කම්පා වූ යක්ෂයා කුමාරයා ඇමතුවා.
තරුණය, නුඹ පුරුෂ සිංහයෙක්, එබැවින් තාගේ මස් නොකමි. රාහුගේ කටින් මිදුණු සඳ මඩල පරිද්දෙන් මා අතින් මිදී යහළුවන් සතුටු කරමින් පලා යන්න.
එවිට බෝසත් පංචායුධ කුමාරයා ඔහුට මෙසේ උපදෙස් දුන්නා. යක්ෂය, මම යන්නම්. නුඹ මේ මා දෙන අවවාද පිළිගන්න. නුඹ පෙර අකුසල් කොට දැන් රෞද්‍රව ලේ මුසු අතුල් ඇතිව අනුන්ගේ ලේ මස් කන යක්ෂයකුව උපන්නා. ඉදින් මේ යක්ෂ ආත්ම භාවයේ සිටත් තවත් අකුසල් කරන්නේ නම් නුඹ අඳුරෙන් අඳුරටම යනවා. මේ මාදුටු වේලාවේ පටන් නුඹට අකුසල් කිරීමට නොහැකි. ප්‍රාණඝාත අකුසලය නරකයි. එය තිරිසන් අපාය, ප්‍රේත ලෝකය හා අසුර නිකාය යන සතර අපායෙහි ඉපදීමට හේතු වෙනවා. නැවත මනුෂ්‍ය ලෝකයේ ඉපදුනත් මද ආයුෂ ලබනවා.
මේ ආදි කරුණු මගින් පංච දුස්සීලයේ ආදීනවත් පංච සීලයේ ආනිසංසත් කියාදී කුමාරයා නොයෙක් ආකාරයෙන් යක්ෂයා තැතිගැන්නුවා. මේ ධර්මානුශාසනයෙන් යක්ෂයා දමනය වී සිත නිවී කෙලෙස් සතුරන් නසා පංචසීලයේ පිහිටා සිටියා.
වනාන්තරයේ ඇත්තන් විසින් බිලියම් වශයෙන් දෙන ආහාර අනුභව කොට අප්‍රමාදීව වාසය කරව.
බෝධිසත්වයෝ මෙසේ අවවාද කොට වනයෙන් නික්ම මහ වනය සමීපයේ මිනිසුන්ටද මේ තොරතුරු දන්වා පංචායුධවලින් සන්නද්ධව බරණැස් නුවරට ගොස් දෙමාපියන් දුටුවා. පසුව රාජ්‍යය ලැබූ පංචායුධ කුමාරයෝ දැහැමින් රාජ්‍යය කරමින් දානාදි පින්කම් කොට මිය පරලොව ගියා.
මෙසේ සර්වඥන් වහන්සේ ධර්ම දේශනාව කුළුගන්වා චතුරාර්ය සත්‍ය ධර්මය ප්‍රකාශ කළා.
චතුරාර්ය සත්‍ය දේශනාව අවසානයේ පසුබට වීර්‍යය ඇති භික්ෂූන් වහන්සේ අරහත් ඵලයෙහි පිහිටියා. පූර්වාපර සන්ධි කලපා මෙම ජාතකය නිමවා වදාරණ බුදුරජාණන් වහන්සේ එකල යක්ෂයා මෙකල අංගුලිමාල ස්ථවිරයෝය, එකල පංචායුධ කුමාරයෝ නම් මෙකල බුදු මම්මවේදැයි තමන් වහන්සේ දක්වා වදාළසේක.
පංචායුධ ජාතකය සරල සිංහල බසින් රචනා කළේ ආචාර්ය W.A. අබේසිංහ. ඉදිරිපත් කළේ වත්සලා සමරකෝන්, උපුල් රංජිත් හේවාවිතාන ගමගේ.
ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයීය ස්වාමී විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ සහ කොළඹ විශ්වවිද්‍යාලයීය සමකාලීන ඉන්දියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ නිෂ්පාදනයකි.